ගරු රවි කරුණානායක මහතා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
තනාගතුමනි, මම ප්‍රශ්නය අසනවා. රුකතානායකතුමනි, එක පසුගිය වසර 20 තුලදී ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයේ මුළු වටිනාකම ශ්‍රී ලංකන් රුපියල් වලින් සහ ඇමරිකානු ඩොලර් වලින් පිළිබඳව විමසලා තියෙනවා. ඒ පිළිබඳව එමිනුම එක ඔබතුමාට ලබා දීම සඳහා සභාගත කරනවා. නමුත් තොරතුරු දැන ගැනීම පිණිස එහි අවසාන අවුරුදු පහ 2019, 20, 21, 22, 23 වර්ෂවල පිළිබඳව දත්තයන් මම ප්‍රකාශයට පත් කරනවා නම්, 2019 වර්ෂයේදී බිලියන 15,910යි, 2020 වර්ෂයේදී බිලියන 15,646යි, 2021 වර්ෂයේදී බිලියන 17,612යි, 22 වර්ෂයේදී බිලියන 24,063යි, 2023 වර්ෂයේදී බිලියන 27,629ක් යනාදී වශයෙන් මේ ගණනය කිරීමේදී පදනම් වර්ෂ මම හිතනවා ඔබතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා ඇති කියලා. පදනම් වර්ෂයන් එක එක විදිහට සූදානම් කරගෙන තියෙන්නේ. ඒ පිළිබඳව විස්තර තියෙනවා එමිනුමෙහි. දෙවැනි කොටස දෙක, ඉදිරි වසර පහ සඳහා දළදේශ නිෂ්පාදිතයේ අපේක්ෂිත වර්ධනය සහ වර්ධන අනුපාතයේ ප්‍රක්ෂේපණය අංශ තුනක් විදිහට බලන්නට පුළුවන්. එකක් තමයි from the angle of real GDP growth percentages projections for the next 5 years, GDP deflator growth projections for the next 5 years and nominal GDP growth percentages for the next 5 years. In addition, honorable member, nominal GDP in billions of rupees also I will be tabling as annexure 2 for purposes of information. But in terms of percentages for nominal growth, yes, I'm going to read the numbers. In terms of nominal percentages, nominal GDP growth, 2025 is 7.1, 26 8.5, 27 8.4%, 28 8.3, 29 8.3, and 2030 8.3. That's the nominal GDP. If you look at the real GDP growth projected, 25 3.5%, 26 3.1, 27 3.1, 28 3.1, 2029 3.1, 2030 3.1. Likewise, remaining details are available in the annex, honorable member. Item number 3, පසුගිය වසර 20 තුළ අපනයනවල මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් සහ ඇමරිකානු ඩොලර් වලින් සහ එය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වෙන්වෙන් වශයෙන් ඉල්ලුම් කරලා තියෙනවා. ඒ පිළිබඳව සවිස්තරයක් විස්තරාත්මක තොරතුරු ඇමුණුම තුන ලෙස සභාගත කරනවා. නමුත් අවසාන අවුරුදු පහේ ඒ පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා මූලාශ්‍රයන් විදියට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනිකුත් ඛනිජ තෙල් අපනයනකරුවන්, ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව යනාදී මූලාශ්‍ර ආයතනවලින් ලබාගත් තොරතුරු පදනම් කරගෙන අපි අවසාන අවුරුදු පහේ බැලුවොත් 2020 වසරේදී සමස්ත අපනයන ප්‍රමාණය රුපියල් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් වලින් 2020 10 billion and 47 as a percentage of GDP 11.9, 2021 12 billion 499 as a percentage 14.1%, 2022 13.1 billion as a percentage 17.6, 23 11.9 billion as a percentage 14.1, 2024 based on the available information as of now, yet to be finalized on certain areas, USD amount is 12.7 billion approximately, and as a percentage of GDP, it's not available as of now. But there are several other information that you requested. It's provided in Annexure 3. Hatharaveni kotasa, Sri Lankave ihalama apanayana vilanda bhanda vissa pilibandhava ඔබතුමා විසින් විමසීමක් කරලා තියෙනවා ඒ පිළිබඳවත් තොරතුරු ඇමිනුම හතර ලෙස සභාගත කරනවා විශේෂයෙන්ම අයිතමයන් කෘෂිකාර්මික අපනයනයන් කාර්මික අපනයනයන් ඛනිජමය කොට්ටාශයට අයත් අපනයනයන් සහ වර්ග නොකළ අපනයනයන් එනාදී වශයෙන් ඒ ඉල්ලා තිබෙන විස්තර ඇමිනුම හතර ලෙස සභාගත කරනවා. පස්වෙනි ප්‍රශ්නය, පසුගිය වසර 10 තුල සේවා වලින් ලැබුණු මුළු ආදායම ඇමරිකානු ඩොලර් වලින් වෙන්වෙන් වශයෙන් ඉල්ලා තියෙනවා. ඒ පිළිබඳ සමස්ත විස්තරය ඇමිනුම 5 තියෙනවා. නමුත් අවසාන අවුරුදු 5 ඔබතුමාගේ දැනගැනීම පිණිස 2020 වසරේදී මිලියන 3035යි 2021 වසරේදී මිලියන 2475යි 2022 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 3062යි 2023 වසරේදී 5416යි 2024 වසරේදී සනාථ කළ යුතුයි තවම දළ වශයෙන් ඇස්තමේන්තු කර තිබෙනවා 6910ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පදනම් කරගෙන මූලාශ්‍ර ලෙස මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. 6 කොටස ශ්‍රී ලංකාවට වැඩිම ඇමරිකාන් ඩොලර් ප්‍රමාණයක් දෙන අංශ පිළිබඳව විමසලා තියෙනවා. ඒ අංශ තමයි සංචාරක අංශය, මුහුදු ප්‍රවාහන අංශය, පරිගණක සේවා අංශය, ගුවන් ප්‍රවාහන අංශය, තාක්ෂණික වෙළඳාම ආශ්‍රිත සහ වෙනත් ව්‍යාපාරික සේවා, වෘත්තීය සහ කළමනාකරණ උපදේශන සේවා, ඉදිකිරීම් සේවා, විදේශ සංදේශන සේවා මේ සම්බන්ධයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. උපයන ලද ඇමරිකානු ඩොලර් වලින් කොපමණ ප්‍රමාණයක් විදේශයන්හි තිබෙනවාද පිළිබඳව විමසා තියෙන පැනයට සම්බන්ධයෙන් 2000 ඒ සඳහා තියෙන නීතිමය රාමුව පැහැදිලි කරමින් 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ නිකුත් කරන ලද 1993/3/26 දිනැති අංක 759 ඇලිරක් 15 දරන ගැසට් නිවේදනය මගින් අපනයන කරුවන් විසින් අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරන ලදි. එසේ වුවත් විනිමය පාලන පනත යටතේ නිකුත් කරන ලද 2016/4/1 දිනැති අංක 1986/43 දරන ගැසට් නිවේදනය මගින් ඉහත නිදහස් කිරීම අවලංගු කරන ලදි. ඒ අනුව 1993 වසරේ සිට 2016 වසර දක්වා තිබූ අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක් නීතිමය වශයෙන් නොතිබුණි. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත ක්‍රියාත්මක කිරීම සහ විනිමය පාලන පනත අවලංගු වීමත් සමග විදේශ විනිමය පනතෙහි නියමයන් ප්‍රකාරව අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය අඛණ්ඩව පැවතිනි. 2020 වසරේ සිට බලපෑ විදේශ විනිමය සංචිතවල අඩුවීමත් සමග එයට පිළියමක් ලෙස එවක්විත තිබූ රජය 2021 අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව රීති මුදල් පනත යටතේ නිකුත් කිරීම නැවත ආරම්භ කරන ලදි. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධානිවලට යටත්ව නිකුත් කරන ලද 2024 අංක 1 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙනීමේ රීති ප්‍රකාරව සියලුම භාණ්ඩ සහ සේවා අපනයනකරුවන් විසින් අදාළ භාණ්ඩ නැවගත කරන ලද දිනේ සිට හෝ සේවාවන් සැපයූ දිනේ සිට දින 180ක් ඇතුළත තම අපනයන ඉපයීම් අනිවාර්යෙන් ශ්‍රී ලංකාව වෙත ගෙන්විය යුතුය. මේ රීතියට අනුකූලව සියලුම බලපත්‍රලාභී බැංකු අපනයනකරුවන් වක්‍ර අපනයනකරුවන් විසින් වාර්තා ප්‍රකාශිත ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත යොමු කළ යුතුයි. බැංකු විසින් යොමු කරන ලද වාර්තාවලට අනුව 2022 සිට 2024 වර්ෂය දක්වා අපනයන ප්‍රේෂණ ඉපැයීම් පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 17,756යි 14,997ක් සහ 16,008ක් ලෙස දැක්විය හැකිය. මෙය ප්‍රතිශතයක් වශයෙන් පිළිවෙලින් 110%, 87%, සහ 81% වේ. මේ අතර අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමේ සමීපව නිරීක්ෂණය කිරීමේ අරමුණින් 2022 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට සංවර්ධන අධිකරණ පවතින අපනයන ඉපයීම්ස් අධීක්ෂණ පද්ධතිය නමින් පද්ධතියක් හඳුන්වා දෙන ලදී. මෙම පද්ධතිය හරහා මෙරටට ලැබෙන අපනයන ආදායම සැලසීමට අදාළව වාර්තා ලබාගත හැකිය. දෙවැනි ප්‍රශ්නය, එසේ රඳවා ලබා ගත හැකි නිල කාලය කොපමණද? ඉහත සඳහන් නීතිරීන්ට අනුකූලව අපනයන කරුවෙකුට භාණ්ඩ හෝ සේවා සැපීමේ දින සිට ශ්‍රී ලංකාවට අපනයන ආදායම නැවත ගෙන්වා ගැනීමට උපරිම වශයෙන් දින 180ක් ශ්‍රී ලංකාවෙන් පිටත අපනයන ආදායම රඳවා ගැනීමට හැකියාව ඇත. තුන්වෙනි ප්‍රශ්නය, මෙම රීතියෙහි 11 වෙනි රීති ප්‍රකාරව භාණ්ඩ හා භාණ්ඩ සහ හෝ සේවා අපනයනයේදී ඕනෑම අපනයනකරුවෙක් හෝ ඍජු අපනයනකරුවෙක් වක්‍ර අපනයනකරුවෙක් හෝ බලපත්‍රලාභී බැංකුවක් විසින් මෙකී රීතීන් සමග අනුකූල නොවීමට හෝ උල්ලංඝනය කිරීමට විරුද්ධව ක්‍රියාමාර්ග ඇරඹීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක හට අයිතිය ඇත. ඒ අනුව විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක විසින් ඉහත ආ 1 ඡේදයේ සඳහන් කර ඇති රීතීන්ට අනුකූල වීමට අපහසුත් වූ අපනයනකරුවන්ට එකී රීතීන්ට අනුකූල වන ලෙස නියම කරමින් නිතිපතා අවශ්‍ය ලෙස දැනුවත් කිරීම කරනු ලැබේ. තවද මහ බැංකු පනතේ 107(1) වගන්තියට අනුව ඕනෑම විධිවිධානයක් හෝ ඒ යටතේ නිකුත් කරන ලද රීතියක් විධිවිධානයක් හෝ තීරණයක් උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හට පරිපාලනය පියබර ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව මහ බැංකුව විසින් මේ වන විට බැංකු පනතේ විධිවිධාන හෝ ඒ යටතේ නිකුත් කරන ලද රීති උල්ලංඝනය කළ අවස්ථාවකදී ගත යුතු පරිපාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කෙටුම්පත් කරමින් පවතී. මෙම රීතියෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමග උල්ලංඝනය කිරීම අනුකූල නොවීම සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියා ගැනීමට ශ්‍රී ලංකාවට මහ බැංකුවට හැකියාව ලැබේ. ඈ පැන නොනගී.
ස්තුතියි කතානායකතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වන්නේ, අපට පේනවා අපනයන කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව තමයි විදේශ තැනක් අරන් තියෙන්නේ අපනයන වලට. ඒකෙන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තියෙන වෙළඳ බදු තීන්දුව අනුව අපේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔබතුමා මේ සම්බන්ධයෙන් නියෝජනය කළා තිබෙනවා කියලා දැනුවත් වෙලා තිබෙනවා. ඊයේ හන්දෑවේ මා දැක්කා CNN එක හරහා ස්කොට් බෙනට්, ඒ කියන්නේ US ට්‍රෙෂරි සෙක්‍රටරි, දැනුවත් කරා
බෙසන්
මේ දැනුවත් කළ තිබ්බා රටවල් 17ක, ඒ කියන්නේ කැනඩාව, වියට්නාමය, යුරෝපියන් යුනියන්, ඉතාලිය, ජපානය, කොරියාව, ඉන්දියාව සමග, ඒ වගේ 17ක් මේ සුමානේ ඒ අය ගිවිසුම් ගාන්න සූදානමින් සිටිනවා කියලා. ඔබතුමාලගේ සාකච්ඡා තුළ ලංකාව කාත් එක්කද කතා කළ තිබෙන්නේ? මොකෝ මෙතුමා කෙලිම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ නායකයොත් සමග සාකච්ඡා කළ තියෙන එකක් තමයි එළිදරව් වෙලා තියෙන්නේ. මේ රටේ ප්‍රශ්නයන් නිසා මයි තමත් ඕනේ කමින් අපනයනයට බලපෑමක් තිබෙන නිසා කොයි ආකාරයෙන්ද මේකට උත්තරයක් ලබා ගන්න පුළුවන් වන්නේ කියන එක කතානායකතුමා මම අහනවා.
මං හිතන්නේ කලිනුත් දැන්නවා සභානායකතුමා මේ පිළිබඳව විස්තරයක් විවාදයේ වෙලාවේදී පැහැදිලි කිරීමක් කරනවා සියලුම තොරතුරු සමග.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, මේ ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නෙට යම් කිසි තවදුරටත් වැඩිමනක් දැන ගැනීම සඳහා තමයි ඔබතුමා අතුරු ප්‍රශ්න ඇසිය යුත්තේ. දැන් ඔබතුමා මේ අහන්නේ දැන් වෙනත් මේ ටැක්සේෂන් එකක් පිළිබඳවනේ. ඒක දැන් ඒක මං හිතන්නේ මේ මේකට කරුණු පැහැදිලි කර ගැනීම ඔබතුමා අහන වාචික ප්‍රශ්නය ඔබතුමා අසන වාචික ප්‍රශ්නය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අසන ප්‍රශ්නයක් නෙමෙයි ඔබතුමා ඔය අහන්නේ.
තේරෙන්නේ නැහැ. මම අහලා තියෙනවා මේ රටේ අපනයන කොච්චර තියෙනවද, දැන් ඒකට බාධාවක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම එතුමගෙන් අහනවා, මේ සම්බන්ධයෙන් කරුණාකරලා ඒකට සවිස්තරාත්මකව කියන්න පිටරට ගිහිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද ඒ අපනයනය ඉදිරියට ගෙනියන්න පුළුවන් සාකච්ඡාව කොච්චර දුරට ගිහිලා
තියෙනවද?
අර කතානායකතුමනි, මේ පිළිබඳව අමතුමා පිළිතුරු ලබා දුන්නා. තුමා කතාවේදී පිළිතුරු දෙනවා කියලා මම හිතන්නේ ඒක ප්‍රමාණවත්. ඊට පස්සේ තුමාට දෙවෙනි අතුරු ප්‍රශ්න අහන්න පුළුවන්.
ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නය අහන්න.
ඒ කියන්නේ අදාහන අතුරු ප්‍රශ්න ඔක්කොම විවාද තුලින්ද උත්තර ලබා ගන්න
ඔබතුමාට දැන් මම පැහැදිලි කරලා
මේක අලුත් සංස්කෘතියක් බිහි වෙන එක තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද මේ ප්‍රශ්න අහනවා නම් ඉතින් මින් පසු කියන්න පුළුවන් විවාදය තුලින් සියලු දේට උත්තර ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම අහනවා නම් දෙවැනි අතුරු ප්‍රශ්නේ සේවාංශය තුල ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා තිබෙනවා. මේ රටේ මේ සංචාර කර්මාන්තයට ඉමහත් සේවයක් කරනවා. ඒ වගේම මූල්‍යාංශයෙන් බැංකු ඉන්ෂුරන්ස් ඒ වගේ වතුලින් දැන් පේනවා මාලදිවයිනේ ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා Maldives International Financing Center කියලා. දැන් මේක ඉදිරිපත් වෙලා තියෙන්නේ ඩුබායි, සිංගප්පූර් සහ ඒගොල්ලෝ එක්ක තරඟ කරන්න. අපේ ලංකාව පෝට් සිටි එක තුලිනුත් මෙවැනි ප්‍රයත්නයක් දැරුවා. ඒ සම්බන්ධයෙන් අපට දැනුවත් කරන්න පුළුවන්ද මේ මාලදිවයින නොදැනුවත්ම එකපාරට අද ලෝකයේ වැදගත් තැනකට මේක තල්ලු කරගෙන යන අවස්ථාවේදී ලංකාව මේ සම්බන්ධයෙන් මොනවද කරන්න පුළුවන් වන්නේ? මේ මාලදිවයින මේක ගත්තොත් ඒකෝර එතන දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම ටැක්ස් ෆ්‍රී. ඒ රටට ගේන ඕන දෙයක් ප්‍රශ්න අහන්න නැතුව, එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එකක් නැතුව ඒ රටේ ආයෝජන කරාට පසුව ඒක ව්‍යවස්ථාවෙන්ම ඒ සම්බන්ධයෙන් රක්ෂණයක් දෙනවයි කියලා. අපේ ලංකාවේ පෝට් සිටි එක මේකම කළලා තිබෙනවා. අද තියෙන තත්ත්වය අනුව මොකද්ද තත්ත්වය? මොකෝ බැරි වෙලාවත් Maldives International Financing Center එක ඉදිරියට ගියොත් ඒක ලොකු බලපෑමක් ලංකාවට වෙනවා. ඒ ආකාරයෙන් කොහොමද අපි සුරක්ෂිත වෙන්නේ කියන එක මම ඔබතුමාගෙන් අහනවා.
ප්‍රශ්නය ඔබතුමා ඉදිරිපත් කළා තිබෙනේ භාණ්ඩ අපනයන, සේවා අපනයන. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ ආයෝජන සම්බන්ධයෙන්. ගරු කථානායකතුමනි, පොඩි කෙටි පැහැදිලි කිරීමක් කරන්නම් ඒකට අදාළව. ඊයේ දවසේ මාධ්‍ය තුල, ජාත්‍යන්තර මාධ්‍ය තුල පළ වුණා මාලදිවයිනට මෙවැනි ආයෝජනයක් ලැබීමට නියමිත බව. මේ පිළිබඳව අපි විමසලා බැලුවෙමදී මේක අලුත් දෙයක් නෙමෙයි, මීට වසර ගණනාවක් තිස්සේ මේ පිළිබඳව කතා බහ කෙරීගෙන ගිහිල්ලා දැන් තමයි මේ මට්ටමට ගිවිසුම් ගත වෙන්නට ලැබිලා තියෙන්නේ කියලා දැනුවත් වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවෙත් මේ ආර්ථිකයේ ජාත්‍යන්තර වශයෙන් තියෙන වැදගත්කම වෙනුවෙන් අපේ තියෙන පෝට් සිටි එක සම්බන්ධයෙන් මේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන්නට අවශ්‍ය නීති පද්ධතිය තවත් ශක්තිමත් කරලා ඒකට තියෙන ගැටලු निराකරණය කරලා දීලා ඉදිරියට ගමන් කිරීමටත්, ඒ තුලින් ආයෝජකයෝ ලංකාවට කැඳවා ගැනීමටත්, ප්‍රයිමරි ඩිවලපර්ස්ලා සහ සෙකන්ඩරි ඉන්ඩස්ට්‍රීස් වලට යනාදී වශයෙන් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳව අනපනත් සම්මත වීමෙන් පසුව, ෆයිනලස් වීමෙන් පසුව වැඩිදුරටත් තොරතුරු ලබා දෙන්නට පුළුවන්.
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු චාමර සම්පත් දසනායක මහතා, ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු කින්ස් නෙල්සන් මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මා ප්‍රශ්නය යොමු කරනවා.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්න 2015 සිට 24 වර්ෂයේ දක්වා අවශ්‍ය කරන තොරතුරු මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුද්‍රණය කරන ලද සහ ටංකණය කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි පිළිබඳව 2015 වර්ෂයේදී රුපියල් බිලියන 280ක්, 2016 වර්ෂයේදී රුපියල් බිලියන 170ක් මුදල් මුද්‍රණය කරලා තියෙනවා. 2017 වර්ෂයේදී බිලියන 201ක්, 2018 වර්ෂයේදී නෝට්ටු විදිහට බිලියන 161ක්, 2019 වර්ෂයේදී සමස්ත නෝට්ටු හා කාසි වශයෙන් බලනකොට බිලියන 217ක්, 2020 වසරේදී බිලියන 322ක්, එකතුව සමස්ත 2021 වර්ෂයේදී බිලියන 210ක්, 2023 වර්ෂයේදී බිලියන 213ක් සහ 2024 ජනවාරි සිට 2024 ජනාධිපතිවරණය පැවැත්වී දිනය දක්වා බිලියන 60.62ක ප්‍රමාණයක් මුද්‍රණය කරන සහ ටංකණය කරන ලද බව වාර්තා කරලා තියෙනවා. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, ඉහත සඳහන් කාල සීමාව තුළ, ඒ කියන්නේ ඒ කලින් සඳහන් කරපු කාලයේදී ඒ වෙනුවේ ඒ කාලය තුළ හිටපු මුදල් අමාත්‍යවරයාගේ අදාළ කාල සීමාවේදී සමස්ත ප්‍රමාණය කොපමණද කියලා. ඒ අනුව 2015 සිට කාල සීමාවට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ කාලයේදී ගරු රවි කරුණානායක මුදල් අමාත්‍යතුමාගේ කාලයේදී සමස්ත එකතුව බිලියන 646.17ක මේ සමස්ත කාල සීමාවේ වැඩිම ප්‍රමාණය විදිහට සඳහන් වෙනවා. එක දෙක ගරු මංගල සමරවීර මුදල් අමාත්‍යතුමාගේ කාලයේදී බිලියන 472.75ක ප්‍රමාණයක්. තුන ගරු මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස බිලියන 487.35ක ප්‍රමාණයක්. ගරු බැසිල් රාජපක්ෂ මහතාගේ කාල සීමාව තුළ මුදල් අමාත්‍යවරයා ලෙස බිලියන 201.05ක ප්‍රමාණයක් සහ ගරු රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස බිලියන 442.35ක ප්‍රමාණයක් මුද්‍රණය කර විවහාර මුදල් නෝට්ටු සහ කාසි ලෙස සඳහන් වෙලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය පළවෙනි කොටසේදී කතා කරේ සමස්ත කාල සීමාව පිළිතුරදී, දෙවැනි කොටසේදී කතා කරේ ඒ අදාළ මුදල් ඇමතිවරයාගේ කාල සීමාව. තුන්වෙනි කොටස විදියට ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන්නේ අදාළ ජනාධිපතිතුමා ඒ කාල සීමාවන් තුළදී සිටිය සහ ඒ අනුව නිකුත් කරන ලද මුද්‍රණය කරන ලද මුදල් ප්‍රමාණයන්. පළවෙනි එක, ඒ අනුව අතිගරු මෛත්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස රුපියල් බිලියන 1118.92ක ප්‍රමාණයක් මුද්‍රණය කර සහ ටංකනය කර නිකුත් මේ පිළිබඳව සටහන් කර තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ බිලියන 688.85කුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාල සීමාව තුළ බිලියන 442.35ක ප්‍රමාණයකුත් මේ ලෙස මුද්‍රණය කර තිබෙනවා. ඊළඟට හතරවෙනි කොටස අදාළ නොවේ. පස්වෙනි කොටස මෙසේ පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කිරීමේ අහිතකර බලපෑම් ලෙස අපි විශ්ලේෂණය කරලා බලනවා නම් මේසා විශාල ප්‍රමාණයක් මුදල් මුද්‍රණය කර සමාජයට මුදාහැරීම තුළ කියන පිළිබඳව මුදල් අච්චු ගැසීම යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ නෝට්ටු සහ කාසි ආකාරයෙන් භෞතික වශයෙන් මුදල් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි. අනෙක් අතට මුදල් මුද්‍රණය කර පුළුල් ලෙස කරන ලෙස පුළුල් ලෙස අදහස් වනුයේ මහ බැංකුවක් ආර්ථිකයට නව මුදල් නිකුත් කරන ක්‍රියාවලිය වන අතර එය මුදල් පදනමේ ප්‍රසාරණය මගින්ද පිළිබිඹුවේ. ආර්ථිකයක් වර්ධනය වන විට ආර්ථිකයට අවශ්‍ය මුදල් ප්‍රමාණයද වර්ධනය වේ. එබැවින් පාලනයක් සහිතව මුදල් මුද්‍රණය සිදු කිරීම ආර්ථිකයට හානිකර නොවේ. කෙසේ වෙතත් නව මුදල් නිකුත් කිරීම ආර්ථිකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හැකියාවට අනුරූප විය යුතුය. ආර්ථිකයේ සමස්ත නිෂ්පාදනයට අනුකූලව මුදල් ප්‍රමාණය වැඩිවන විට ඒ ආර්ථිකය උද්ධමන පීඩනයක් ඇති නොකරන අතර තිරසාර ආර්ථික වර්ධනයකටද සහාය වේ.
අරු කතානායකතුමනි, මම එක් අතුරු ප්‍රශ්නයක් තමයි යොමු කරන්නේ. ඉතින් අපි දන්නවා මෙවර අයවැය බොහොම ජනතා හිතවාදී අයවැයක් වුණා. ඒ වගේම ඔහුගේ කා දැනගන්න හම්බුණායේ මුදල් කිසිවක් නව රජයේ යටතේ මුද්‍රණය නොකළ බව. මා අසන අතුරු ප්‍රශ්නය වන්නේ මේ පාර අයවැයෙන් රුපියල් බිලියන 1300කට වැඩි ප්‍රමාණයක් ආයෝජන සඳහා ඉදිරිපත් කරලා තිබුණා අයවැය මගින්. ඉතින් මම අහන්නේ මේ සඳහා අරමුදල් සපයා ගැනීමේදී රජයේ වැඩපිළිවෙල කුමක්ද? අතර බිලියන 1300ක් වැඩි ප්‍රමාණයක ආයෝජන තියෙනකොට ඒකට අරමුදල් සපයා ගන්න රජයේ වැඩපිළිවෙල කුමක්ද කියන එක තමයි මගේ අතුරු ප්‍රශ්නේ වෙන්නේ.
ගරු කතානායකතුමනි, අලුතෙන් මුදල් මුද්‍රණය නොකරවා තිබුණාට මේ කාල සීමාව තුළ අයවැය තුලින් ඉදිරිපත් කරන ලද ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ආයෝජනය කිරීම සඳහා වැඩ ක්‍රියාපාටිපාටියන් ගණනාවක් තුළින් අවශ්‍ය අරමුදල් සපයා ගන්නට වැඩ සූදානම් කරලා තියෙනවා. උදාහරණයක් ලෙස රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට විශාල වැඩකටයුතු ප්‍රමාණයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එහිදී බදු ආදායම, තීරු බදු ආදායම් බදු, තීරු බදු සහ වෙනත් බදු යනාදී වශයෙනුත් මේ ආදායම එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය හිතලා දම්වා ගැනීම තුළිනුත් මේකට අවශ්‍ය ක්‍රම ආදායම සහ අරමුදල් සපයා ගැනීමටත් යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන රාජ්‍ය මුදල් පරිපාලන ක්‍රමවේදයන්ට අනුගතව අවශ්‍ය කරන ණය ගැනීම් තුළින් දේශීය සහ විදේශීය වශයෙන් අවශ්‍ය කරන ප්‍රමාණයන් සම්පාදනය කරගෙන ඒ අයවැය තුළින් යෝජනා කරන ලද සියලුම කාර්යයන් සඳහා අරමුදල් සපයා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා.
දෙවෙනි වටය ගරු නීතිඥ ජයසිරි ජයසේකර මහතා මහජන ඔබතුමාට එහෙම අවසරයක් නෑ. ඔබතුමා අර මන්ත්‍රීතුමාගේ අවසරය තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නේ අහන්න අර අදාළ මන්ත්‍රීතුමාගේ කැමැත්ත මත ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ ඇසීමට ඉඩ සලසනවාද?
ගරු කථානායකතුමනි, මා දෙවෙනි අතුරු ප්‍රශ්නයක් යොමු කරන්නේ නැහැ. මම එක් අතුරු ප්‍රශ්නයක් පමණයි යොමු කරන්නේ මේ අපේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන්. වෙනත් අතුරු ප්‍රශ්න යොමු කරන්න මම කාටවත් බලේ පවර්ලත් නැහැ. මම අතුරු ප්‍රශ්නයක්
යොමු කරන්නේ රවි කරුණානායක මන්ත්‍රීතුමා අසුන් ගන්න. ගරු සභානායකතුමනි,
රවි කරුණානායක මහත්මයාලගේ පෞද්ගලික නිවස තියෙන්නේ මේ ආසන්නේ. අපිට ඕනේ ඒ ගෙදරදී මේ වගේ ප්‍රැක්ටිස් එකක් කරන්න පුළුවන්. නැත්නම් අදාළ මන්ත්‍රීතුමාගේ අවසරකින් තොර එහෙමද වෙනත් ප්‍රශ්න බෑ මන්ත්‍රීතුමා. ඔබතුමාට 22 උත්තරයකුත් එතුමා අහන්න නැතුව නම් එතුමාගේ අවසරය මත තමයි.
ඔබතුමාගේ
අවසරය මත පමණයි.
ස්ථාවර නියෝග ස්ථාවර නියෝග කියවන්න.
කථානායකතුම කරුණා කරලා පාර්ලිමේන්තුවේ වැඩගත් කාලේ නාසි නොකර ඉන්න ලෙස ඉල්ලා සිටිනවා.
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ඇසීමට.
ගරු කථානායකතුමනි, දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමතිතුමාගෙන් අහනවා.
පොයින්ට් ඕඩර් සර්.
ඔබතුමාගේ පොයින්ට් ගරු රවි කරුණායකතුමා.
ඔබ සභාගතයනි,
මෙතෙක් දුර දේශපාලන සංස්කෘතිය වෙලා තිබෙන්නේ.
කරුණා කර ඔබතුමා ඒ ප්‍රශ්නෙම සම්බන්ධව කතා කරන්නේ
නැත්තම් වෙන මොන අදහස්?
නෑ, ඔබතුමා ස්ථාවර නියෝග කියවන්නේ සම්පූර්ණ ඔබතුමා ඒ ගැන දන්නේ නැහැ. කරුණාකර ස්ථාවර නියෝග කියවන්න. ස්ථාවර නියෝග තියෙන්නේ අදාළ මන්ත්‍රීතුමාගේ කැමැත්ත අනුව එතුමාට පුළුවන් දෙවෙනි රයිට්.
මෙතන ප්‍රශ්න දෙකක් අහන්න මේවා තුලින් මන්ත්‍රීවරයාට තියෙනවා. මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් ඇහුවේ නැතුණාම ඒ අවස්ථාව උපයෝගී කරගන්න පුළුවන්.
තුමනි, ඇත්තරම හරිම කනගාට වෙනවා මේ ඔබතුමා වගේ ජේෂ්ඨ මන්ත්‍රීවරේ. ඉතාම පැහැ අදාළ මන්ත්‍රීවරයාට පමණයි අතුරු ප්‍රශ්න අහන්න පුළුවන්. නැත්නම් වෙනයට අහන්න පුළුවන්. එහෙම ක්‍රමයක් කවදාවත් නෑ. අදාළ මන්ත්‍රීවරයා අවසර දෙන්න ඕන. දැන් ඔබතුමාගේ පිටිපස්සෙන් ඉන්න ගරු ගම්පහ මන්ත්‍රීතුමා එතුමාට අතුරු ප්‍රශ්න අහන්න දුන්නා. කවුද අර මේ මුජිබ කවුසර් මන්ත්‍රීතුමාට? මේක තමයි ක්‍රමය. කරුණාකර ස්ටෑන්ඩින් ඕඩර්ස් කියවන්න. මේ කරුණාකර පරිණාස කරන්න එපා.
ඔබතුමා ස්ථාවර නියෝග කියවගෙන ඉන්නේ ඊළඟ සවසනේකට. එතකොට හරි. නෑ, ඔබතුමා කියවලා නැත්නම් අපිට තේරුම් ගණීවි මේ කාරණා මොකද්ද කියලා. හරි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔබතුමා ඒක නොදැනුවත් පිළිබඳව ප්‍රශ්නේ. ඔබතුමාගේ නොදැනුවත්කම් පිළිබඳව ප්‍රශ්නේ. ගරු ගායන්ත කරුණාතික
ගරු කථානායකතුමනි, නලීන් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් මම අහනවා.
ඒ ප්‍රශ්නේ සද දෙයක් කල් ගන්නවා.
ගරු නීතිඥ රෞෆකි මහතා, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, රෞෆකි මන්ත්‍රීතුමා වෙනුවෙන් නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, පිළිතුරු සභාගත කරනවා.
ගරු චාමර සම්පත් දසනායක මහතා, ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට.
මං අහන්න. ගරු කථානායකතුමනි, චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යතුමාගෙන් අහනවා.
පිළිතුරු සභාගත කරනවා.
ගරු කින්ස් නෙල්සන් මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අහනවා.
පිළිතුරු සභාගත කරනවා ගරු කථානායකතුමනි.